ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ
අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.
පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි. တတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි. සත්‍යං ච ධම්මං සරණං ගච්ඡාමි. සත්‍යං ච සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අතින්නාදානාවේරමමී සෙක්කා පදන් සමාපියාමි. කාමේ සුමිච්චාචාරාවේරමමී සෙක්කා පදන් සමාපියාමි. මුසාවාදාවේරමමී සෙක්කා පදං සමාදියාමි. අහිංසං සින්නෝ සීලං ධම්මං සාදු සංසුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේ සම්බං. තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
ඛාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන ලද අංගුත්තර නිකායෙහි ඒකක නිපාතේ දැක්වෙන සූත්‍ර දේශනාවක් මේ ප්‍රකාශ වුනේ. මෙහි තේරුම, මහණෙනි, නූපං අකුසල් නූපදුණු පිණිසත්, උපන්න අකුසල් දුරු වීම පිණිසත්, නූපන්න කුසල් උපදිනු පිණිසත්, උපන්න කුසල් වැඩි වෙනු පිණිසත්, කල්යාණ මිත්‍ර සම්පත්තිය තරම් දෙයක් මගේ නුවණින් දැක නැත. කල්යාණ මිත්‍ර සම්පත්තියද තැනැත්තාට මහණෙනි, නූපන්න කුසල් නූපදී යනවා, උපන්න කුසල් ප්‍රහාණය වෙනවා, නූපන්න කුසල් උපදිනවා, උපන්න කුසල් වැඩි වෙනවා කියන එකයි මේ සූත්‍ර දේශනාවේ කෙටි තේරුම. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වැඳ නමස්කාරයෙන් අනදමා හිමියන් වහන්සේ මෙහෙම ප්‍රකාශනයක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම විවේකීව ධර්මයේ සම්මර්සණේ කරද්දී මට මෙහෙම හිතක් පහළ වුණා. ඒක හරිද? සම්බුද්ධ ශාසනයේ අඩක්ම භාගයක්ම පවක්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය උඩයි කියලා මට හිතුණා. බුදුරජාන් වහන්සේ වදාලා, මා හේවං ආනන්ද, සකල මේවහිදං ආනන්ද බ්‍රහ්මචර්යං යදිදං කල්යාණ මිත්‍රතා කල්යාණ සහායතා. ආනන්ද එසේ නොකියව සම්බුද්ධ ශාසනය අඩක් නොව සම්පූර්ණ සම්බුද්ධ ශාසනයම කල්යාණ මිත්‍ර සම්ප්‍රදාවක්, කල්යාණ මිත්‍ර සහායතාවක්. මහණෙනි, මේ ආනන්දේනි, මේ ලෝකයේහි ඉපදීම ස්වභාවකට ඇති සත්වයෝ මා වැනි කල්යාණ මිත්‍රයන් වහන්සේ වෙත පැමිණ ජාති දුකින් අත මිදී අජාති සංඛ්‍යාත නිවනට පත් වෙනවා. ලෙඩ වෙන සුරු සත්වයෝ මා වෙත පැමිණ ලෙඩක් නැති ආරෝග්‍ය නිර්වාණයට පත්ව සැනසෙනවා. දිරණසුළු මිනිස්යෝ, දිරණසුළු සත්වයෝ මා වෙත පැමිණ නොදිරෙන අජර නිර්වාණයට පත් වෙනවා. මරණසුළු සත්වයෝ තථාගතයන් වහන්සේ වෙන තමන් වහන්සේ වෙත පැමිණ මරණයක් නැති අමෘත නිර්වාණ ධාතුවට පත් වෙනවා. ශෝකවන, හඬන, වැළපෙන, කායික දුක් විඳින, මානසික දුම්නස් විඳින, දැඩි ආයාසයට පත් වෙන සුළු සත්වයෝ මා වෙත පැමිණ ඒ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෙන් තොර අශෝක එවාගේම අදුක්ඛ අනුපායාස අපරිදේව නිර්වාණ ධාතුවට පත් වෙනවා. එනිසා ආනන්දයේ බුද්ධ ශාසනයේ භාගයක් නොව සම්බුද්ධ ශාසනයේම කල්යාණ මිත්‍ර සම්පදාවක්, කල්යාණ මිත්‍ර සහායතාවක් කියලා මේ සූත්‍ර දේශනාවෙන් හදා වදාලා. මෙතන කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතිනම් තමයි අකුසල් නැසෙන්නේ, කුසල් වැඩෙන්නේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන කියනකොට ලෝකේම අසහාය කල්යාණ මිත්‍ර සම්පත්තිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතොත් තමයි මේ ජාත්‍යාගයේ සසර තරණය කරන්න හැකිවන්නේ. තවත් තැනක කල්යාණ මිත්‍ර සම්පදාව ගැන හඳුන්වනවා. අභිධර්ම පිටකයේහි ධම්මසංගණි ප්‍රකරණේ නික්කේප කාණ්ඩේ මෙහෙම. තත්ත කතමා කල්යාණ මිත්‍රතා යේතේ පුද්ගලා සද්ධා සම්පන්නා, සීල සම්පන්නා, සුත සම්පන්නා, ඡාග සම්පන්නා, පඤ්ඤා සම්පන්නා, යා තේසං පුද්ගලානං ආසේවන, නිසේවන, සංසේවන, භජන, සම්භක්තේතං සම්පවංකතා අයං උච්චති කල්යාණ මිත්‍රතා. මේ තේරුම කල්යාණ මිත්‍ර සම්පත්තිය නම් කවරේද? යම් පුද්ගල කෙනෙක් ශ්‍රද්ධා සම්පන්න නම් ඒ කල්යාණ මිත්‍රිය. සීල සම්පන්න නම් කල්යාණ මිත්‍රිය. සෘත සම්පන්න නම් කල්යාණ මිත්‍රිය. ත්‍යාග සම්පන්න නම් කල්යාණ මිත්‍රිය. ප්‍රඥා සම්පන්න නම් කල්යාණ මිත්‍රිය. එවැනි කල්යාණ මිත්‍රයන් ආශේවන ආදරයෙන් ආශ්‍රය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක්. නිසේවන නිතර නිතර ආදරයෙන් සේවනය කරනවා නම්, ආශ්‍රය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක්. සංසේවන ගෞරවයෙන් එවන්නම් ආශ්‍රය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක්. භජන ගෞරවයෙන් භජනය කරනවා නම්, සම්භජන ගෞරවාන්විතව භජනය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක්. සම්භක්ති එවැනි උතුමන් වෙත භක්තිමත් වීම කල්යාණ මිත්‍ර සම්පත්තියක්. තං සම්පවංකතා එලන්නම් වෙත නැමීගත් පැවැත්මින් අනුගමනය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක්. මේ විදිහට අභිධර්ම පිටකේ කල්යාණ මිත්‍ර සම්පත්තිය හඳුන්වනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සියලුම ගුණයන්ගෙන් අන් අයට අසාමාන්ත ලෙස පිහිටා සිටිනවා. කිසිම කෙනෙකුට ඒ සරුවක් ඥාන්වාසිකේ ශ්‍රද්ධාව හා සමාන ශ්‍රද්ධාවක් නැහැ. එවාගෙම ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, සෘතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේම අග්‍රයි, ජ්‍යෙෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි, උත්තමයි, පවරයි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට කරගෙන ඉන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ වචනේ කියනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර දුකින් මිදී නිවන් සුව ලැබුණු පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය වශයෙන්ම පිළිගනිමි. ධම්මං සරණං ගච්ඡාමි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමැති කල්යාණ මිත්‍රෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන ලද, අවබෝධ කරගන්නා ලද සුපරිසුද්ධෝසී සද්ධර්මය සසර දුකින් මිදී නිවන් සුව ලැබුණු පිණිස මම කල්යාණ මිත්‍ර සදුපදේශ වශයෙන් පිළිගනිමි. සංඝං සරණං ගච්ඡාමි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමැති කල්යාණ මිත්‍ර සම්පත්තියේ පිහිට කරගෙන චතර මඟ ඵල පිළිවෙලින් නිවන් සුව සාක්ෂාත් කළ ශ්‍රාවක සංඝ රත්නයේ මට සසර දුකින් අත් මිදී නිවන් සුව ලැබුණු පිණිස කල්යාණ මිත්‍ර මේ ප්‍රෝගාමීන් වශයෙන් අපි මම පිළිගනිමි. මේ වාගේ අපි තෙරුවන් සරණ යාමින් කල්යාණ මිත්‍ර සම්පත්තියේ මුදුනින් පිළිගත්තා. දැන් අපි දානීය දෙනකොට අපි කල්යාණ මිත්‍රයන් වහන්සේ අනුගමනය කරනවා. මේ දානීය කියන්නේ කල්යාණ මිත්‍රෝත්තම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චාරිත්‍රයක්, පාරමිතාවක්. බුදුබා පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා වැඩු පාරමිතා 10න් පළවෙනි එක දානයේ පරිත්‍යාගය. එයින් අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුගමනය කළා වෙනවා. ආදරයෙන් දන් දෙනකොට අපි කල්යාණ මිත්‍රයන් වහන්සේ ආදරයෙන් ආශ්‍රය කළා වෙනවා. ගෞරවයෙන් දන් දීම නිසා, එවාගෙන් බුහුමානෙන් දන් දීම නිසා, ඊත නැමීගත් සිතින් කුසල සිතින් දන් දීම නිසා කල්යාණ මිත්‍ර සම්පත්‍ය අනුගමනය කළා වෙනවා. අපි සීලය සමාදන් වීමෙන් කරන්නේ කල්යාණ මිත්‍ර සම්පදාව අනුගමනය කිරීම. අපි භාවනා කිරීමෙන් කරන්නේ අපි බණ කීමෙන්, බණ ඇසීමෙන්, පින් දීමෙන්, පින් ගැනීමෙන්, වත් පිළිවෙත් කිරීමෙන්, වැඩිහිටියන්ට ගෞරව කිරීමෙන් මේ හැම දෙයකින්ම අපි කරන්නේ අපේ ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුගමනය කිරීමයි. මේ සියල්ලම නිසසේ සම්පූර්ණ කළ තියෙන්නේ මහා බෝධිසත්ව කාලේ අපේ කල්යාණ මිත්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට අපි මෙයින් සිද්ධ කරන්නේ අර පණ්ඩිතානංච සේවනා කියා වදාළ ප්‍රඥාවන්ත පණ්ඩිතෝත්තමයන් ආශ්‍රය කිරීමයි, අනුගමනය කිරීමයි. දානම් භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තං සප්පුරුෂ පඤ්ඤත්තං. මේ පරිත්‍යාගයේ කියන එක බුද්ධ ආදී පණ්ඩිතෝත්තමයන් විසින් සත්පුරුෂෝත්තමයන් විසින් ප්‍රශංසා කරන ලද, අනුගමනය කරන ලද, පුරණ ලද, පිහිටන ලද ශ්‍රේෂ්ඨ කුසලයක්. අපි ඒක අනුගමනය කිරීමෙන් අර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බවට, ශිෂ්‍ය බවට පැවැත්මේපත් උනා වෙනවා. ඉතින් එයින් අපි බලාපොරොත්තු වෙන කිසිවක් නෙමෙයි. ඒ බුද්ධත්වයේ, පසේ බුද්ධත්වයේ, අරහත්ත්වයේ කියන උතුම් තනතුරු පතාගෙන දාන ආදී උසස් කුසල් සිද්ධ කළ උතුමන් වහන්සේලා මේ සසල තරණය කළා. ඒ කියන්නේ භවයෙන් භවයට, භවයෙන් භවයට තමගේ సంతානේ ඒ තමන් බලාපොරොත්තු වන බෝධියට අනුරූප කුසල කිරීමේ, පාරමී කිරීමේ ඡන්දය, චිත්තය, වීරිය, වීමංසාව දිනු කළා වෙනවා. එනිසා අපි යම් දවසකදී අපේ సంతානෙට ඒ ආරි සත්‍ය අවබෝධයට තරම් සුදුසු පරිද්දෙන් මේ උසස් ගුණ පෝෂණය වුණා නම් එදාට අපි නැවත අර ජාත්‍යාදී සසර කතරට වැටෙන්නේ නැති අජාත්‍යජර අව්‍යාද අශෝක අනුපායාස නිර්වාණ ධාතු සාක්ෂාත් කරන්නන් බාටපත් වෙනවා. මේකයි කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ පරම ප්‍රථමී අදිෂ්ඨානයේ හෙවත් මේ ප්‍රාර්ථනා මුදුන්පත් වීම. එක්තරා වෙළඳ කණ්ඩායමක් නැව නගලා වෙළඳාම යන වෙලාවේ නැව ගිලෙන්න පටන් ගත්තා. මේ කණ්ඩායමේ ඉන්නවා පිරිස 700ක්. මේ 700 දෙනාම අතරින් එකම එක්කෙනයි තිසරණ පන්සල රකින බෞද්ධයෙක් හිටියා. අනිත් ඔක්කොම අබෞද්ධයෝ. කියන්නේ බුද්ධ ආගම ගැන දන්නේ නැහැ. එයත් දැන් සීලාදි ගුණ පූර්ණයක් නැහැ. දෙවියන් අදහමින් හිටියේ. ඒ අතරේ මේ නැව ගෙනෙන්න යනකොට ඔක්කොම කෑකෝ ගහන්න පටන් ගත්තා. තමන් යදින දෙවියන්ට යාඥා කරන්න පටන් ගත්තා. එතකොට මේ එකම එක බෞද්ධයා අර නැවේ කුඹ ගහ මුලට වාඩි වෙලා භාවනා කරනවා. අනිත් පැත්තට ඇයිදේ මේ නැව ගෙලෙනවා මොකද ඉන්නේ නිදාසේ නිකන් කල්පනා කරන්නේ මොකද? ඔව් මම නැව ගෙලෙනවා. නැව ගෙලෙන එක වලක්වන්නේ නෙමෙයි. මම ගෙලෙන්නේ නැති වෙන මං සූදානම් වෙනවා. කොහොමද ගෙලෙන්නේ නැති තමුන් වාසේ? මම ගෙලෙන්නේ නැත්තේ මං මුහුදේ මැරුණත් අපාට යන්නේ නැහැ. මම යනවා දිව්‍ය ලෝක ඉහළට යනවා. ඒකයි මං ගෙලෙන්නේ නැත්තේ කිව්වේ. එතකොට අනිත් මිනිස්සු පුදුම වෙලා කිව්වා තමුන් වාසේ මෙච්චර නිර්භය. තමුන් වාසේ අදහන්නේ මොනවද? ඔව් මම එනකොට තිසරණ පන්සිල් සමාදන් වෙලා මේ නැවට නැංගේ. මං හැමදාම තිසරණ පන්සිල් පුරණ කෙනෙක්. ඔය අටසිල් පුරණ කෙනෙක් මං කිසි බයක් නැහැ. මරණය කියන එක මට හැමදාම සිදු වෙනවා. ඒ නිසා මම ඒ ගැන කිසියම් කම්පාවක් නැතුව ඒ සීලය මම සිහි කරනකොට මම යන ඉහළට. මං පහළට යන්නේ අපාට යන්නේ ඉහළට යන. අනිත් අතට අනේ අපටත් එහෙනම් ඒ සම්පත්‍ය ලබා දෙන්නකෝ තිසරණ පන්සිල් දෙන්නකෝ කියලා. ඉතින් වේගෙන් සද්ද නගලා කියන්නේ බැරි වෙලා නිසා 700 කොටස් 4කට බෙදලා දේශනාවක් කළා. ඒ කියන්නේ තිසරණ පන්සිල් දුන්නා. හැමෝම තිසරණ පන්සිල් සිහි කරන්න කිව්වා. කිසි කෙනෙක් කිසි දෙයකට බිය වෙන්න එපා. නැවගිලේවි අපි ගෙලේවි. නමුත් අපි යනවා දෙව්ලෝ. කිසිසෙනෙක් බය වෙන්න එපා. තිසරණේ සිහි කර කර පංචශීලයේ සිහි කර කර ඉන්න කිව්වා. එකක් එකක් ගාන හිතින් කියව කියව ඉන්න කිව්වා. ඇත්තට 700 දෙනාම මුද ගිලුණ නමුත් ඔක්කොම තවති සාභාවන්නේ එකම දෙව් පිරිසක් වෙලා උපන්න. අර දීර්ඝ කාලයක් තිසරණ පන්සලයක් තැනැත්තා දෙවියන් අතර උසස් කෙනෙක් වෙලා හිටියා ඒ පිරිස අතරේ. පස්සේ හැමෝටම තේරුණා මේ කල්යාණ මිත්‍රයන් නොහිටියානම් අපි ඔක්කොම යන්න තිබුණේ නරක ආදියට. අහෝ මේ කල්යාණ මිත්‍රයන් නිසා අපි කොච්චර සැපයටපත් වුණාද කියලා මෙතුමාගේ උපදේශ පරිදිම බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්නේ. ඇවිල්ලා මේ ප්‍රවෘතිය කියා හිටියා. එක එක්කෙනා තම තමගේ අදහස් ඉදිරිපත් කළා. ස්වාමීනි මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මොන සේවනය කරන්නේ? කල්යාණ මිත්‍රයන් නිසා සුගතිය යනවා කියලා එක්කෙනෙක් කිව්වා. ස්වාමීන් කල්යාණ මිත්‍රයා මොන සේවනය කරන්නේ? කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනවා නම් සැපයටපත් වෙනවා කියලා තව කෙනෙක් කිව්වා. තව කෙනෙක් කිව්වා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනකොට නුවණ ලැබෙනවා. තව කෙනෙක් කිව්වා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනකොට නෑයන් මැද්ද බැබළෙනවා. ඔය වගේ එක එක අදහස් කියලා අන්තිමේදී බුදුරජාන් වහන්සේගෙන් එහම අපි කිව්ව අදහස් වලින් කොයිකද වටින්නේ කියලා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ ඔක්කොම හරි. ඔක්කොම ඇත්ත. මම කියන්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනෙයි කියලා. සබ්බිරේව සමාසේත සබ්බිකුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සබ්බ දුක්ඛා පමුච්චති කියලා අන්තිම ගාථා දේශනා කළා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන් එක්කම එකතු වෙන්න ඕනේ. කල්‍යාණ මිත්‍රයන් එක්කම මිතුරුදම් පවත්වන්නට ඕන. කල්‍යාණ මිත්‍රයන්ගේ සද්ධර්මයේ අධර්ම උපදේශය ඇසීමෙන් දැරීමෙන් අනුගමනය කිරීමෙන් සීල දුකින් අන්ත මිදෙනවා කියලා දේශනේ පැවැත්වෙනකොට 700 දෙනාම සෝවාන් ඵලයටත් පත් වුණා. අපේ මහබෝසතාණන් වහන්සේ බර්ණස් නුවරට වැඩි සමීපන වූ දුරස්ත පිටිසර ගම්මානකේ පෙදී සිටියා. ඒ ගමේ මුල්ම ප්‍රභූවර ගෙදරම උපන්නා. ඒ ගෙදරට නමක් තියෙනවා ධර්මපාලි කියලා. එයාටගේ පෙළපත ධර්මපාල. මේ ගෙදර ඔක්කොම 6 දෙනෙක් වුණා. මව්කෝ දෙන්නයි, පුතයි දුවණියයි, පුතාගේ බිරිඳයි කියන ලේලියයි, දාසියයි. මේ 6 දෙනාම පුදුමාකාර විදියට ධර්මයේ සිහි කරනවා. උදේ පාන්දර නැගිටින්නේ ජීවිතං අනියතං මරණං නියතං කියලා. හැම ගන්නේ ජීවිතං අනියතං මරණං නියතං කියලා. නැගිටින්නේ ගමන් යන්නේ වැඩ කරන්නේ හැම වෙලාවෙම ජීවිතං අනියතං මරණං නියතං. නිදා ගන්න ගියත් ජීවිතං අනියතං මරණං නියතං මේකම කියනවා. මේකම කියනවා හැම වෙලාවෙම කියන්නේත් හිතන්නේත් මේකමයි. යනකොට පියවරක් ගානේම හිතෙනවා. ජීවිතේ අනියතේ මරණේ නියතේ කියන අදහස. ඉතින් මේ නිසා මේ 6 දෙනා පුදුමාකාර ශීලවන්තයි. පුදුමාකාර ඉවසිලිවන්තයි. හයදෙන බොහෝම ධාර්මිකයි. කිසි කෙනෙකුට වචනින් වරි දෙන්න දෙයක් නැහැ. හරියට අර දෙගුරුන්ට සලකනවා බුදු කෙනෙකුට වාගේ. මේ පුතයි ලේනි දාසී බිරිඳයි පුදුමාකාර දෙමහපියන් සලකනවා. ඉතින් මේ 6 දෙනාගේ ගතිගුණ මුළු ගමතම පැතිරීමෙන් ගමේ සියල්ලෝම ඔය ජීවිතය අනිත්‍යයි මරණය අනිත්‍යයි කියන වචනේ ඒ ගුණ ධර්මත් අනුගමනය කරන්න පටන් ගත්තා. ඒකෙන් මුළු ගමම ධර්මපාල ගමක් වුණා. ඒ කියන්නේ ධර්මයේ රකින්න ධර්මයෙන් සැකෙන පිරිසක් බාටපත් වුණා. ඉතින් මේ පිරිස අර ඒ ජීවිතය අනිත්‍යයි මරණය අනිත්‍යයි කියන එක නිතර හිතීමෙන් කියමින් මොකද සිද්ධ වුනේ? මේ තබන පීවර ඔසවන් දිස්තර ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා දන්නවා. කටට ගන්න බක්කෙද ගිලින් දිස්තර ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා දන්නවා. ඉහළට ගන්න හුස්ම පහළේ ගන්න දිස්තර ජීවිතේ නැති වෙයි කියලා දන්නවා. මේ තරම් ජීවිතේට ලැබෙන මරණය කියන අනිත්‍යතාවය ගැන නිතරම නුවණින් යුතුව තේරුම් අරගෙනයි මේ කටයුතු කෙරේ. එනිසා මුළු ගමම බොහෝම ධාර්මික, බොහෝම සීලවන්ත, බොහෝම ඉවසිලිවන්ත, එවාගම සාමකාමී ගමක් බවට පත් වුණා. මේකම වචනේ පාවිච්චි කිරීමෙන් ජීවිතය අනේකයි, මරණය නීතයි. ඔය අතර මේ පුතයි පියයි දෙන්න ගොවිපලට යනකොට පියා නිතරම ඉස්සරහන් යවන්නේ, පුතා ළඟට යන්නේ, පියාගේ බඩුත් අරගෙන පුතා යන්නේ. ඉතින් යනකොට පියා කුඹුරේ එළියද්දී නියදත් දිගේ යනකොට නියරේ ගුලක සැඟවී සිටිය නාමයෙක් අවදි වුණා. ඉතින් පියතුමාට දස්ස කරන්න වෙලා මාදි වුණා. ඊළඟට යන පුතණුවන්ගේ පය දස්ස කළා. දස්ස කරපු ගමන්ම අර කඩේ කියන බඩු මේ ද්‍රව්‍යයත් එක්ක පාටම දඩස් ගාලා වැටුණා. වැටුණේ නිකන්නේ මේ මරු මොහොතපත් වෙලාම. ඉතින් පියා සද්දෙට හැරී බැලුවා, මෙන්න පුතා වැටිලා ඉන්නවා. අන නයෙක් ඇදිලා යනවා. වෙන තාත්ත කෙනෙක් නම් නයාට ගහලා මරනවානේ. ඉතින් මේ පියා මොකද කළේ? හා, ජීවිතය අනීතයි, මරණය නීතයි කියලා පුතා ළඟට ගිහින් පුතාගේ ශරීරය ඔසවලා ගොඩැල්ලක් උඩ තියුවා. ඉතින් දැන් ඒ වැඩේ කරනවා, තමන්ගේ වැඩේ කරනවා, ජීවිතය අනීතයි, මරණය නීතයි හිත හිතා කිය කියා. ඒ ළඟින් පාරකින් යනවා කෙනෙක්. කතා කළා, මිත්‍රයේ මෙහි එන්න, මට උදව්වක් කරන්න, මගේ ගෙදර තියෙන අවල් කෑම ඒ ගෙදර ඈත්තන්ට කියන්න, දවල්ට එක බත්මලකුත් අරගෙන දරත් ගින්දරත් අරගෙන ගෙදර හතර දිනාම එන්න කියලා කියන්නේ. ඒ ටිකයි කාරණේ කිව්වේ නැහැ. ඉතින් ඒ පින්නතාද අර ගෙදර සොයාගෙන ගිහින් පණිවිඩය කිව්වා, මෙන්න මේ පණිවිඩය, අද එක බත්මලක් අරගෙන දරත් දෙයක් අරගෙන ගෙදර කාණ්ඩය හතර දිනාම එන්න කිව්වා. ඉතින් මේ මවත් එවාගේම නංගිත් ලේලිත් දාසිත් හිතුවා, එක බත්මලක් ගේන්න කියන්නේ නේ එක්කෙනෙක් අද මිය පරලෝ ගිහිල්ලා ඇති. ඉතින් හැම දිනම කෑම හදාන හතර දින අනුභව කරලා එක බත් මුලක් අරගෙන දරද්දින් ගෙදරක් ගෙන ගන්න ආවා. එතකොට මොකද දැන් අර දකින් ලැබුණා, අර මෑණියන්ද පුතාණන්ගේ ශරීරයේ ගොඩල්ලක් උඩ දිගාසලා තියෙනවා. පියා වැඩ කරලා දැන් ආංශ වෙලා ඉන්නවා ආහාර වෙලාව. ඉතින් කිසියෙම කම්පාවක් නැහැ. ඒ මම පව පවුලේ සීලම දෙනා ජීවිතය අනීතයි මරණය නීතයි කියලාගෙන වාඩි වෙලා ඒ පියාට කෑම ටික දෙලදෙව්වා. ඊට පස්සෙ ආත්පාකට මොන සෝදාගෙන ඊළඟට හදේ පස් දෙනාම කැති වෙලා දරසහයක් ගියවා. කිසි කෙනෙක් හඳන්න වැළපෙන්නේ මොකද? සැබෑ සත්‍යය කලින් ආબોධ කරගෙන තිබුණා. මරණිත වාස නියමයක් නැහැ, වේලාව නියමයක් නැහැ, තන නියමයක් නැහැ, උපක්‍රම නියමයක් නැහැ, මරණින්මතු යන තන නියමිකුත් නැහැ. ඒ නිසා කිසි කම්පාවක් නැහැ. මේ ඇත්තෝ බොහොම සංසුන් මනසින්, බොහොම සංසුන්ව අර යෝනිසෝ මානසිකාරයෙන් ජීවිතය අනීතයි මරණය නීතයි මානසිකාරයෙන් යුතුව දරසෑ ගහලා ආදාහන කළා. ඔය ආදාහන කරන වෙලාවේ මේ කලුරේ කළ බෝසත් කුමාරයන් වහන්සේ පිදලා තිබුණේ සක්දෙව් රජ වෙලා. එතුමා දිවසින් බැලුවා, මගේ මව්පියන් ඇතුළු ඥාතීන් කොහොමද? හොඳට අනිත්‍ය සංඥා වඩනවද? අප්‍රමාදව වෙසෙනවද කියලා බලන්න ඕනකම තිබුණා. ආවා මිනිස් වෙසින්, සාමාන්‍ය බ්‍රාහ්මණ මානවක වෙශයකින් ආව පාරයන් කෙනෙක් හැටියට. නොදන්න නොදොරියකවා ගෑව, මොකක්ද මේ පුච්චන්නේ? සිව්පාරේක් සතෙක්ද? මටත් මාස්සිකක් දෙනවද? ඉතින් පියා හැරිලා කිව්වා, නෑ එහෙම නෙමෙයි, මනුෂ්‍ය ශරීරයක් ආදාහන කරනවා. එහෙනම් තරහකාරයෙකුද? අනේ නෑ, මගේ පුතාගේ. එහෙනම් මේ පුතා බොහොම අකීකරු දුර්දාන්ත පුතෙක්ද? අනේ නෑ, බොහොම සුවිනීත සිල්වත් ගුණවත් මහ බෝසත් දරුවෙක්. එනම් එක්කල ගුණවත් දරුවෝගේ අභාවයෙන් ඇයි මේ තාක් දුකක් නැත් හඳන් නැත්තේ? කිව්වා පින්වත් දරුව, නාගයාගෙන් හැවදිරුවාම මේ රුවාම ගස් දෙබලක් අතරින් ගාගෑනක් අතරින් රිංගල හැවැරගෙන යනවා. ඒ වගේ හැමදෙනාගෙම තියෙන ආයුෂාස්කාරය කියන්නේ හැව. මේ ආයුෂාස්කාරය අවසන් වෙනකොට ඒ ජීවිතය අතර දාලා යනවා. ඉතින් මගේ පුතාට සිද්ධ වුණේ ඒකයි. දැන් මේ ආදාන කරන ලබන්නේ අර නෑගේ හැව වාගේ එකක්. මේ ශාරීරික කියන එක, කලෙවරේ කියන එක හැවක් වාගේ අත්තරුප එකක්. ඉතින් ඒකට තේරෙන්නේ නැහැ නේ අපි ඇඬුවා කියලා. ඇඬීම නිෂ්ඵලයි. නිසාම මම දන්නේ නැහැ ජීවිතය අනීතයි මරණය නීතයි කියලා. ඉතින් මෞතුමී ජහට හැල්ල ඇවා. දස මාසයක් කුසේ දරාගෙන ලේ කිරිකේ පොල හදලා වඩලා මගේ රත්තරම් පුතා කියේ ආදරෙන් හැදුව මේ දරුවාගේ අභාවයෙන් ඇයි මේ ගුණවත් අම්මට වැටෙන්නේ නැති දුක කඳුලක්? ඉතින් මේ මෞතුමිය කිව්වා, පුතා මම මගේ ආරාධනාවකින් මේ දරුවා මට දරුවෙක් වුණා නෙමෙයි. මගේ එපාකමකින් මාත්තරලා දාලා ගියත් නෙමෙයි. ඒ දරුවාගේ කර්ම විපාකයන්ව මට දරුවෙක් වුණා. ඒ දරුවාගේ ආශාස්කාරණෝ මේ පරිලෝ ගියා. මේක සමාපේ කාට සාධාරණ දෙයක්. දැන් මේ මුර්ථ දෙහෙස ඇඳීමක වැටපීම තේරෙන්නේ නැහැන්නේ නිෂ්ඵල වැඩක්. ජීවිතය අනිත්‍යයි මරණය නිත්‍යයි කියුවෝ. බිදින දිහාට ඇවිල්ලා හැල්ලා බැලුවා. මේ තරම් සිල්වත් ගුණවත් තමන්ගේ ස්වාමි පුත්‍රයාගේ අභාවයෙන් ඇයි මේ බිරිඳටවත් දුකක් ශෝකයක් නැති දැන් තමන් ලැඳමුවක් වුණා නේද කියලා. එතකොට එතුමී කිව්වා, මිත්‍රයේ පසලස්වා කෝවට හඳ පායනවා. කුඩා දරුව මිඳුලට බැහැලා අම්මියන් හඳ මාමවණ කියලා අඬනවා. හඳ මාමා කොච්චර දරු වැඬුවක් දාලා යනවා. ඒ වගේම මගේ ස්වාමි පුත්‍රයන් වහන්සේ මට හඳ මාමටත් වඩා ප්‍රියයි මනාපයි බොහෝම සෞම්‍ය ගුණ ඇති උත්සමී. එතුමාගේ ජීවිතයත් අර උදා වූ හඳ බහලා යනවා වගේ බහලා යනවා. මටත් එහෙමයි. ඒ නිසා මේ හැඳීම වැළපීම නිෂ්ඵල දෙයක්. මම හඳන්නේ ජීවිතය අනේතයි මරණය නේතයි. නංගි දෙහාට හැල්ලා ඇහුවා. එකම කුසේ ඉපදෙලා එකම වගේ කිරිපාණය කළා. එක තලියේ කෑම කාලා එක පැදුරේ එක ආසනයක ඇඳේ නිදාගෙන නංගි නංගි කියලා ආදරෙන් කතා කරපු අඬන වෙලාවට ආදරෙන් සනසපු ඒ තමන්ගේ එකම සොහොරු තමයි අභාරෙන් ඇයි මේ අයියටවත් නංගිටවත් දුකක් නැත්තේ කිව්වා. එතුමී කිව්වා, සහෝදරය මගේ මේ දෙතු සොහොරු තුමා අයියන්ගේ බොහොම කරුණාවන්ත කෙනෙක්. ඒ කරුණාවන්තකම නිසා මට ලොකු අඩුවක් තියෙනවා දැන් නැතුණාම. නමුත් මම දන්නවා ඒ කාටත් ওই සිද්ධිය වෙනවා. මං යම් මේකෙන් ඇඬුවොත් මම කෙට්ටු වෙනවා. මම මෞපියන් සතු වස්තුවක්. මම කෙට්ටු වුණොත් මගේ මෞපියන් සතු වස්තුවෙන් වටිනාකම නැති වෙනවා. මම යන්දාසක විකිනියුතු භාණ්ඩයක් වගේ කෙනෙක්. මේ මෞපියන් විසින් යම් කිසි දාසක මම ස්වාමි පුත්‍රයෙකුට කවරලා දෙමු ලැබෙනවා. ඉතින් මං කෙට්ටු වුණාම මෞපියන් දෙක ලොකු අඩුවක්. ඒක නිෂ්ඵල වැඩක්. ඒක නිසා මම හඳන්නේ ජීවිතය අනිත්‍යයි මරණය නිත්‍යයි. දාසි දිහාට ඇහැල්ලවම මෙච්චර යහපත් හාම්පතෝගේ අභාවයෙන් ඇයි මේ දාසීටවත් දුක නැත්තේ? දාසි කිව්වා, පින්වත උදේ පටන් හැන්ද වෙනකම් මං කලින් වතුරා දෙනවානේ. යම් දාස කලෙ බිඳෙනවා දෙබෑරෙනවා. ඒ කලෙ පාසන්න බෑ. ඒ වගේ මේ හාම්පුතාණන් වහන්සේ මට බොහොම උපකාරී වෙච්ච කල්යාණ මිත්‍රයෙක්. කවදාකවත් මට දාසි කියලා කතා කරන්නේ නැහැ. මට තමන්ගේ දරුවෙකුට වාගේ ආදරෙන් කතා කරන්නේ. ඔයගෙම මට හැම දෙයකටම සලකනවා. මගේ අසනීපකම් වලට දරුවෙකුට වාගේ මම සලකන්නේ. ඉතින් ඒ වාගේ කල්යාණ මිත්‍ර උතුමෙක් වුණත් අර කලේ බිඳුන වාගේ බිඳුනන් පස්සේ අය හා කරන්න බෑ, පාසන්න බෑ. මටත් ඕක සාධාරණයි. නිසා මම හඳන්නේ වැළපෙන්නේ නැහැ. ජීවිතය අනිත්‍යයි මරණය අනිත්‍යයි කිව්වා. දැන් බලන්න මේ හය පස් දෙනාගේම කුසල චේතනා කොච්චර පිරිසුදුද. ඉතින් මරණය අදාද වෙනවා, මේ මොහොතේ වෙනවා කියලා හොඳට දන්න නිසා කිසි කම්පාවක් නැහැ. සමාරක්ෂණා ශීලිය හොඳින් රැකෙනවා, කාය සංවර කරගෙන ඉන්නවා, වචනේ සංවර කරගෙන ඉන්නවා, තමන් සූදානමින් ඉන්න ඕනම වෙලාවක මිය පරලෝ යන්න. පස්සේ මේ මිනිස් වෙස්යෙන් හිටිය අර පුතාණන් වහන්සේනේ අහස පෙපෙන් නැංගා සක්දෙව් රජ වශයෙන්. ඊවා අම්මේ තාත්තේ නංගියේ මේ ඥාතිවරුනි, මම තමයි ඒ කලුරේ කෙලි. මම කළ කුසල් දෙලින් මම උපයන් උපස්ථාන කළා, නිති පංචශීල දැක්කා, පොය අති ශීල දැක්කා. එවාගෙම පාපයන්ෙන් සම්පූර්ණයෙන් වැළකීලාම අප්‍රමාදව අනිත්‍ය සංඥා වැඩුවා. ඒ නිසා මම අද සක්දෙව් රජ වුණා. ඔබ සෑම දිනාගේ පැවැත්ම බලන්දයි මං ආවේ. ඔබ සෑම දිනාම බුමු අප්‍රමාදව අනිත්‍ය සංඥා වඩලා තියෙනවා. ඒ නිසා අම්මේ තාත්තේ ගෙදර යන්න. ඊට පස්සේ මේ වෙහෙසෙන් දෙපා ජීවත් වුණා නම් මමනේ ඔය අත්තංග බලාගන්නේ. දැන් ඔය අත්තංග හැසිරෙන්නේ ධර්මානුභාවයෙන්. ඊට පස්සේ වෙහෙසෙන් දෙකමාකාර නෑන්නේ ගෙදර වී අට කොටෝ පිළලා තියේ. අනේ රංගුවන් අවශ්‍ය දේ පිළලා තියේ. ඇඳුම් පැළඳුම් කෑම බීම හැම දෙයක්ම තියේ. එනිසා ඒවා පරිභෝග කරමින් අප්‍රමාදව යනිත් සංඥා වඩමින් නිතිපන්සිල් පොහොය ඇති සීල් දැකීමෙන් ගුණපුරමින් වාසය කරලා මා පැමිණි දෙව්ලෝට එන්න. මම නාගතේ මේ දෙව්ලෝ හැමදාම ඉන්නේ නැහැ. මම නැවත නැවත මනුලෝකෙමින් පාරමී පුරලා යම් දාසක ලෝතුරා බුදු වෙනවාමයි. ඔබ සෑම දෙනාද ඒ බුදුරු පිසිට එකතු වෙලා නිවන් දකීවා කියලා කාටත් පෙනෙන්නේ අහසින් ගියා. ඉතින් මේ ප්‍රවෘතියේ උරග ජාතක දේශනාව නමින්ද හැඳින්වෙනවා. මේ සඳහන් වෙන්නේ මෞපිය දෙන්න තමයි අද කාලේ සුද්ධෝදන මහා මායා මෞඛ්‍යන් දෙන්න බාට පත් වුණේ. ඒ වගේම ඒ කාලේ අර නැගණේ තමයි අද කාලේ උත්පලවන රහත් මිහිඳුන් වහන්සේ බාට පත් වුණේ. ඒ කාලේදී බිරිඳ තමයි අද කාලේ යශෝදරා දේවීන් වහන්සේ විසිට පසු කාලයක බද්දාකච්චාන නමින් පැවිදි වී රහත් වුණේ. ඒ කාලේ 16 තමයි අද කාලේ කොසමෑනුවර සාමාවතිය තුළු පිරිසට උපස්ථාන කළ පසුව සෝවාන් වී විශිෂ්ට ධර්ම කථික වූ පුජ්ජුත්තරා උපාසිකාව. ඉතින් මේ ප්‍රවෘත්ති වලින් අපට පැහැදිලි වෙනවා අබුද්ධෝත්පාද කාලවලදී පවා මහා බෝසතාණන් වහන්සේ අර ජීවිතයේ පිළිබඳව යථා තත්ත්වය අවබෝධ කරගෙන අප්‍රමාදව පාරමී පිරු හැටි. දැන් අපිත් මේ කෙනේ යන පිරිසක්නේ. අපිත් ඒ වගේම අප්‍රමාදව හැසිරෙන්න නම් ජීවිතයේ පිළිබඳව යථා තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කිරීම වැදගත් වෙනවා. ඉතින් අපේ සංජිත් සෙට්ටියා රජ දොස්තර මහත්මයා කිව්වා ස්වාමින් වහන්සේ අපි හැමදාම මොහොතින් මොහොත මරණයට යන ඇත්තෝනේ. ඒ ගැන හැඟීමක් ඇති වෙන බණ පදයක් අවසන් ලැබේවා කියලා. ඒකයි මේ ප්‍රවෘත්ති අපි ඉදිරිපත් කළේ කුඩා දරුවන් තුනක් තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා දැන් අපි මේ ගෙවි ගෙවි යන ජීවිතේ දැන් ඊයේ දවසේ ගෙවුණා ඊ අපේ ශරීරගත නාම රූප ඊයේ ගෙවිලා කරයි. අද පින්නේ නැහැ ඒක. අද මේ පවට්නා නාම රූප හෙට වෙනකොට නැහැ. ඒ දවසින් දවස නෙමෙයි, ඡයෙන් ඡය නෙමෙයි, ඡනයෙන් ඡනේ මේක සිද්ධ වෙනවා. ඉතින් අපිට ප්‍රමාණෙන් නැහැටියක් නැහැ. මේ ඡනේ ඡනේ වෙනස් වෙන නාම රූප අපි කොයි හරි වෙලාවක වෙනස් වෙලා සදහට වෙනස් වෙලා යමත් නැගින් මේ නාම රූප අල්ලා ගන්නවා. මෙන්න මේ සත්‍යයේ තේරුම් ගන්නත්යි අපි තුනුරුවන් සරණ ගියේ. කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ වශයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන්නේ, ධර්මයේ ඇසුරු කරන්නේ, සංඝයේ ඇසුරු කරන්නේ. ඒසා ඒ බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බලෙන් අපට මේ අප්‍රමාද ප්‍රතිපදාව අනුගමනය කරමින් අපේ ජීවිතයෙන් මේ ජීවන ජීවිතයෙන් නොගෙවෙන, නොදෙරෙන, නොමැරෙන, අමරණීය නිවන සාක්ෂාත් කර ගැනීම දක්වා යා ගැනීමට ශක්තිය බලය, ධෛර්යය, වීරිය, ආරක්ෂාව, ආශිර්වාදයේ සතිය, සමාධිය, ඥානයේ ගුණය තව තවත් වැඩේවා ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ਸਰව අප්‍රකාරයෙන් සිදු කරගත් කුසල් දෙලින් සෑම දිනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලොව ජයගෙන ඇතෝ බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සෝපිනිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායින චත්තාරෝ ධම්මා වන්දං කියායුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සංඝ සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු.
ධර්මානුශාසනාව පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ
අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.